ගමනට අඩවන් කර හදවත බොඳ කර යුග නෙත අවදි කර සිතුවිලි රැගෙන යයි ඉරපානට රාත්‍රියේ තෙල් වෙන
මාතර නගරය නූපේ ඉසව්ව පරමුල්ලපාර ඉදිරිපිට විජේසිංහ වලව්ව 1980 පෙබරවාරි 5 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රුහුණු සේවය සමාරම්භක උළෙල රාජ්‍ය උත්සව නිමාව විවේකී හැන්දෑව මාතර බ්‍රෝඩ්වේ පාරේ මාතර ආර්ට්ස් මුද්‍රණාලයේ සිට මුද්‍රිත කවි පොතේ පිටු එකතු කොට පොතක් හදා බයිසිකලේ නැගී නව ගුවන්විදුලි පරිශ්‍රය දැකගන්නා දැස විසල් ගේට්ටුව ආරක්ෂක නිලධාරීන් මධ්‍ය රූපයේ පෙනෙන දර්ශනය පොන්ටියක් වැනි ඉපැරණි සුවිසල් කාර්යයක බොනට්ටුවේ නැගි කුඩා මිනිසෙක් වටවුණු සෙනගේ සිනා ප්‍රතිචාරය පැහුණු අඹ ගෙඩියෙන් අඹ කැබැල්ලක් කඩා කමින් විසල් බොනට්ටුවේ වැතිරෙන කුඩා මිනිසා හිස පාත්කොට රියදුරු අසුනේ හුන් තැනැත්තාට කියන දෙබස. මාව පද්දපං. උඹට ඇහෙන්නේ නැද්ද? මාව කාර් පද්දපං. අප බයිසිකල් පද්දවන්න යයි ඇවටිලි කරන්නක් මෙන් ඔහු මේ කියන්නේ කාර් පද්දවන්න යයි කියා නොවේද? සෙමෙන් සෙමෙන් විජේසිංහ වලව්වේ සුවිසල් මිදුලේ රුහුණු සේවා පරිශ්‍රයේ විසල් ඉපැරණි කාර්ය පැදවේ. කුඩා මිනිසා නලදත් විදහා සිනාසී බොනට්ටුවේ වැතිරෙයි. දෑත් දෙපසට දිගු කරයි. ලෝකයම හිමි වූවාක් වැනිව මුහුණින් අවට සිටින අයට උදාරම පෙන්වමින් වැතිරෙමින් හිස ඔසවමින් අඹගෙඩිය හප කරමින් විනෝද වෙයි. ප්‍රේමකීර්ති මහත්තයා හම්බ වෙන්නද? දල රළු ආරක්ෂක නිලධාරී කටහඬ. ඔව්. පේන්නේ නැද්ද? දැන් නම් හම්බ වෙන්න බෑ. හෙට උදේ ආවනම් හරි. මොකක්ද වමනාව? මගේ කවි පොතට පසුවදනක් ලියා ගන්න. අද හිටියොත් හම්බ වෙන්නම බැරිද? මේ කිවරුණාම මං හිතන්නේ නැහැ. ඇයි ඔලමට හෙට එන්න බැරිද? මට නම් එන්න පුළුවන්. මං මෙහෙම එක ටිකක් බලන් ඉඳලා යන්නද? නැවතත් දර්ශනය. රුහුණු සේවයේ සියල්ලෝම හිනහෙති. චාලක ශක්තියේ ඉදිරියට යන රවුමේ යන පොන්ටියක් පැරණි කාරේ බොනට්ටුවේ වැතිරගත් ඔහු පසුකරන හැම කෙනෙකුටම අතවනයි. මේ අරුත්සුන් විකාරයකි කෙනෙකුට හිතෙන්නට පුළුවන්. ඒත් කාර් පද්දවන්න යන යෙදුමම මොනතරම් සුන්දරද? අපි බයිසිකල් පද්දවන්න කියනවා මිසක කාර් පද්දවන්න කියා කියන්නේ නෑ නොවේද? අසිරිමත් මිනිසෙකුගේ අපූර්වත්වය මෙයද? මම මගේ අතිශය යොවුන් වී ඔහු දුටුවේ එදා. ඇති වෙනතුරු කාර් පැදීම බලන් ඉඳලා මම යන්න ගියා. පහුවදා උදේ එනකොට මා දන්නා හඳුනන සෑහෙන පිරිසක් විජේසිංහ වලව්වේ විශාල බරසාර පාට පාට ෆයිබර් ග්ලාස් පුටුවල වාඩිවෙලා බලාගෙන ඉන්නවා. බන්දුලත් ඔඩිෂන් එකටද? පිරිසේ කෙනෙක්. මොන ඔඩිෂන්ද මට? මේ මොනවද මේ අහන්නේ? එහෙනම් වැඩසටහන් වලට ලිපි කියවන අය තෝරගන්නව ඇති. ඒකට වෙන්නේ මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. නෑ නෑ, මං ආවේ ප්‍රේමයි හම්බ වෙන්න. එයාර ඉන්නේ. සුදු අත්කොට කමිසයක් හැඳ කාකි කලිසමක් කළු රබර් සෙරෙප්පු දෙකක් පැළඳ ඔහු මට පිටිපස හරවා පත්තර ලෑල්ලේ පත්තර කියවන අපූර්ව. මම ඔහුට කිට්ටු වුණා. මොකද? මම මගේ විස්තරය කිව්වා. තාම රස්සාවක්වත් නැතුව කොහොමද පොත් ගහන්නේ? කොහෙන්ද සල්ලි? මං රස්සාවක් ලැබෙනකන් ප්‍රෙස් එකක වැඩ බලනවා. පඩියෙන්ද පොත් ගහන්නේ? නෑ මමමයි අකුරු එමුණුවේ. මොනවා? එතකොට කොම්පොසිටර් වැඩේද වැඩ බලන එකද ප්‍රෙස් එකේ කරන්නේ? මං හවස පහෙන් පස්සේ අකුරු අමුණන්න ඉගෙන ගත්තා. මමමයි මේ අකුරු එමුණුවේ. දැන් හොඳට පුළුවන්. මටත් බැයිද පොතක් ගහගන්න? කෝ තාම මාත් ගැහුවේ එක පොතයිනේ. ඇයි තනිවිය දෙදෙනෙකු මෙසේ? ඒකත් අයියාගෙනේ. ඒ ඉතින් උභයකර්තෘකනේ, දෙන්නෙක්ගෙනේ. මේ වෙනකොට මගේ අතින් ඔහු පොත අරගෙන ඉවරයි. මේ පුංචි කතාබහ අතරතුරේදී ඔහු පිටු 10ක් විතර කියවලත් ඉවරයි. අතේ ගොලයක් තියෙනවද? අයියා පොඩ්ඩයිනේ කියුවේ තව ගොඩක් කවි තියෙනවා. නෑ නෑ මේ ඇති. එක හුස්මට ලියාගෙන යනව නේද මන් දීපු කොලේ? කවි පොතේ පිටු 40 ගානක්. 6 වෙනි කවිය ලයිට් ඇවිල්ලා. ප්‍රේමයය එතනින් කවි පොත කියවීම නතර කරලා. ලයිට් ඇවිල්ලා. පේලි 4ක කවියක්. මට අමාරුවෙන් මතක් කරගන්න පුළුවන්. ඔහු එතනයි නතර වුණේ. පාර දෙපස පොල් ගස් බිම හෙලමින් අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා. කිරිනන් දගේ කුස ගින්න නිවාලු කොස් ගහ කපමින් ලයිට් ඇවිල්ලා. දැඩිමත් දහනේ ගතට සිහිල දුන් නුගරුක හෙළමින් ලයිට් ඇවිල්ලා. කොස්ගස් පොල්ගස් නුගගස් මොකටද අපේ ගමට දැන් ලයිට් ඇවිල්ලා. මොහොතකින් පසුවදන ලියපු කොළ කෑල්ල මගේ අතේ. ආපහු ඔහු පත්තර කියවන්න නේද හදන්නේ? ආයිත් මං දිහාවට හැරුණා. උඹේ ලියවිල්ල නම් හොඳයි. කොහොමද උඹේ කියවිල්ල? කොහොමද මයික් එකක් ළඟ කතා කරන්න එහෙම පුළුවන්ද? අයියේ මං ඉස්කෝලේදී නම් ඒව කරලා තියෙනවා. ඩිබේටින් එහෙම කරලා තියෙනවා. මගේ අතින් ඇදගත් ඔහු සෙරප්පු අද්දමින් මා රැගෙන යනවා මැදිරියට. රතු පාටට ඔන් එයා එළිය. ඇරියා නේද දොර? හේමජිත් මු මොනවහරි දන්න කොල්ලෙක්. ඔඩිෂන් එකට දාලා බලපන්. මෙන් මං ගියා. මාව සෙනගගොඩට දාපු ඔහු දොර තදින් වහගෙන නොපෙනී ගියා. සේරම යාළුවෝ මා දිහා බලන්නේ තරමක තරහින්. ඇයි මං කිව්වන්නේ ඔඩිෂන් ආවේ නෑ කියලා? ඒගොල්ල හිතනවා ඇති මං ප්‍රේම් අයියාගෙන් තල්ලුවක් ගන්න බොරු කියලා ඇතුළට ගියා කියලා. හැබැයි ප්‍රේම් අයියා මාව බීම් එකට දැම්මේ නම් තල්ලු කරලම තමයි. මටත් ඔවුන්ට වගේම දුන්න විකාශය ආරම්භ වෙන හැටි කියවන පාඩය. අවමංගල්‍ය දැන්වීම, නිවේදන, වෙළඳ දැන්වීම, කවියකුත් තිබුණා කියන්න. ඊළඟට දවස පත්තරේ ප්‍රවෘත්තියක් දුන්න ප්‍රවෘත්ති විදියට කියන්න. මට තාම මතකයි ඒ වචන පේලි. මං හැබැයි වෙනස් කරලා තමයි ඒක කිව්වේ. මේ විදියට අවසානේ. කමුරුපිටිය පොලිසිය මෙම ද්විත්ව මිනී මැරුම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි. ප්‍රවෘත්ති මින් සමාප්තයි. මං ඒක අතින් දැම්මා. වීදුරු බෙදුමෙන් එහා පැත්තේ හිටපු සමන් සුසිරි මාපට ඇඟිල්ල දික් කරලා නියමයි කිව්වා. මං තේරුණා. අද කරාපිටි රෝහලේ ස්නායු විශේෂඥ වෛද්‍ය කිත්සිරි පතිරණත් එතන හිටියා. මං මෙහෙම ඒක කිව්වේ සමහරු හිතනවා මෙව සේරම ඇත්ත වෙන්න පුළුවන්ද කියලා. ඔව් එක මිනිහෙකුට මේ සේරම වෙන්න පුළුවන්. හැබැයි මේ සිද්ධ වෙන දේවල් දැනෙන්න ඕන. දැනුණත් මදි. මුල මතක හිටින්නත් ඕන. ඒ දෙකෙන් එකක්වත් අඩු වුණොත් කාට කාටත් මේ මතකයේ පුදුමයක්ම තමයි. මට හේමජිත් අයියා, එහෙම නැත්නම් හේමජිත් ප්‍රනාන්දු කිව්වේ එදාම හවස සැඳෑ මිහිර ප්‍රෝග්‍රෑම් එකට වොයිස් කරන්න එන්න කියලා. එතන නොතේරුණු අයට තරමක මායක කෝපයක් ආවව මට පෙනුණා. ඒත් මම මොනවා කරන්නද? මම ප්‍රේම අයියා හම්බෙන්න ගියේ පසුවදනක් ලියාගන්න. ඔහු තමයි මාව එතෙන්ට තල්ලු කරේ. කොහොමුණත් ඒ අමිහිර මකාගන්න මං දිව ගියා ප්‍රේම අයියා හිටි තැනට. ඔහු එතන නැහැ. කොමර්ෂල් එකට ගියාලු. ඒකෙත් නැහැ. ප්‍රෝග්‍රෑම් යුනිට් එකේ බලනවද? එතනත් නැහැ. සෙකියුරිටි එකෙන් අන්තිමට කිව්වා ඔන්නෝහි පාරට බැහැලා නූබෙ පැත්තට ඇවිදගෙන ගියා. දවස් දෙකකින් හම්බ වෙච්ච වෙලාවේ මං ප්‍රේම අයියට කිව්වා මං තේරුණා කියලා. මං දිහා විමතියෙන් බලලා ගුප්ත විදියට ඇහැ ඉඟි කරලා හරියට අඳුනන්නේ නැහැ වගේ යන්න ගියා. ඒ ඔහුගේ හැටිද? මං ගුවන් විදුලියේ නිවේදකයෙක් වුණ හැටි තමයි ඒ. මේ සේරම මං ඔබට කිව්වේ ඔහු ගැන මේ සිද්ධිය ඔබ නොදන්න නිසා. අනික ගුවන් විදුලියේ මුලින්ම මයික්‍රොෆෝනයක් ඉදිරියට මාගිය හැටිත් එයට ඔහුගේ තිබුණු සම්බන්ධයත් ඔහු ඒ පළමු අත්දැකීමට මුහුණ දුන් හැටිත් ඔබට අහන්න දෙන්න ඕන හින්දා. මෙන්න ඒ අත්දැකීම. ප්‍රේමකීර්ති දල්විස් නිවේදකයෙක් වෙච්ච හැටි.
ඊට පස්සේ මට මේ කාර්යාලෙන් ගිහින් තිබුණා පරීක්ෂණයට එන්න කියලා. මම පරීක්ෂණයට ආවා. හැබැයි ආවේ මේ කතා කරන්නවත් අරවට මට නෙමෙයි සින්දු කියන්න ආවේ ගායකෙක් වෙන්න. ඒලිම අරගෙන මම ආවා අපේ අම්මත් එක්ක. මට මතකයි මේ කාර්යාලේ ඉස්සරහට ආවා. එදා තමයි මම ඉස්සෙල්ලාම කරුණාරත්න විශ්වවිද්‍යාල මහත්මයා දැක්කේ. පස්සේ තෙලිඟු සිරාය කිව්වා මේ තාම මදි, තාටෙක් පුරුදු වෙන්න ඕනේ. දැන් මේ සමූහ ගායනාවලට සහභාගී වෙන්න කියලා. ඉතින් සමූහ ගායනාවලට සහභාගී වෙන නිසා කවදාකවත් සින්දුවක් කියන්න අවස්ථාවක් හම්බෙන්නේම නැහැ. මමිනට දවස කරුණා තමසේකර අයියා කිව්වා මට කතා කරලා මේ තමසේ සින්දු කියන්නේ නැහැ නේද හරියට. මේ අඩු ගානේ මේ පිටපතක් කරගෙන කියවන්න පුරුදු වෙන්න කියලා මට මම ඔක කියෙව්වා. ඒ තමයි ඉස්සෙල්ලාම ගුවන් විදුලියෙන් කටහඬ ගිය දවසේදී මට හරි ආඩම්බරයි. මේ කාර්යාලයෙන් එළියට බහලා යනකොට මම බැලුවා මේ මැද්දේ තියෙන ඒරියල් එක දිහා. ඔය කණුවක් තියෙන මේකම කටහඬ ගියා නේද කියලා හරි සන්තෝෂින් මම ගෙදර ගියා.
ඔහු ගුවන් විදුලියේ නිකම්ම කටහඬක් වුණේ නැහැ. ගඟක් වගේ ගී උල්පත ගලන්න ගත්තා ඕඩ නොදෙනීම. වාද්දුව ගම්මානේ පුංචි කාලේ ඇසදුටු දේ. ආපහු පුංචි කාලේ ආනන්දෙට ඉගෙන ගන්න ඇවිත් නගරෙදි ඇසදුටු දේ. මේ සේරම පෙරලි කරනකොට කොහොමද පෑන සාක්කුවේ හංගගෙන ඉන්නේ? ගීයක් ලිව්වත් කවි සමේ ආපු යවහන් දෝෂ ඔහු රැකලා තිබුණේ දැනගෙනද හිතලද නොදැනගෙනද කියලා කවුද දන්නේ? දෙනිය, පැනිය, වැනිය, තනිය මේව ලියුනේ මුඛරිකමට වෙන්න ඕන අතේ තිබිච්ච. එළිය කරයි සඳ නැගිවෙල ළඟ දෙනිය, බඹරු උරනවලු මීවදවල පැනිය, සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය, ඇයට බාර දෙනවාමයි මගේ තනිය. මුතු වරුසාවට තෙමුණු පිනි ඉහිරුණු වෙල් එළියේ මුතු සහලින් දෝත පිරු මේ මුතු මැණිකේ.
මුතු වරුසාවට තෙමිලා පිනි ඉහිරුණු වෙල් එළියේ මුතු සහලින් දෝත පිරු මුතු වරුසාවට තෙමිලා පිනි ඉහිරුණු වෙල් එළියේ මුතු සහලින් දෝත පිරු මුතු මැණිකේ මුතු මැණිකේ මුතු මැණිකේ මුතු මැණිකේ වතක මහිම නාදලු තොල් පෙති පිටය කෙතක මහිම රන් කරලක මුතු ඇටය පිනක මහිම පින් වපරති නෙත් කැටය මැණික මගේ මුතු මැණිකේ හිමි මටය මුතු වරුසාවට තෙමිලා සහලින් දෝත පිරු මුතු මැණිකේ මුතුමැණිකේ එලිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනිය බමරු පුරණ වලු වදවල පැනිය සිතක සතුට වක්කඩ කැඩුවා ගැනිය ඇයට බාර දෙනවාමයි මගේ තනිය